එසේම ආයතන 12හි මන ධර්ම ලෙස ගත් විට මන ලෙසත් ධර්ම ලෙසත් වෙන් කළ විට මන යන්නටත් ධර්ම යන්නටත් ධර්ම යන කොටසරත් අයත් වනදී පිළිබඳව දිගු පැහැදිලි කිරීමක් කරන්න කියලා මේ ඉල්ලීමක් කරන්නේ. ඉතින් හොඳයි මේව දැනගත යුතු ඕන හරියි. මන මොනවද ධර්ම මොනවද කියන කාරණේ. දැන් මන කියන්නේ මොකද්ද? හේතුඵලයක්. නැතුව හටගන්න එකක් නෙවෙයි. මන කියනකොට තියෙනවා මෙහෙම දෙයක්. ඇස කන දිව නාසය කය මන කියලා. මේ අධ්‍යාත්මික ඉන්ද්‍රිය හයක් හැදිනවා. මේක පෙර කරන ලද කර්මයක විපාකය. උපතේ හේතු වෙච්ච කර්මයේ විපාක වශයෙන් මූලික ටික හට ගන්නවා. කර්ම විපාක. මෙන්න මේ හට ගන්න ටික තමයි මුල් කරගෙන. ප්‍රවෘත්ති වශයෙන් උත් මේවා හට ගන්නවා. කර්ම වශයෙන් ඉතලව ටික හටගෙන හටගත්ත ටිකෙන් මේ සකස් වෙන ආකාරය. එතන මනයි ධර්මයි කියන ටික මනෝද්වාරය කියලා තියෙනවා. මනෝද්වාරය ඇසුරු කරගෙන හට ගන්නවා ධර්මයක් ඝට්ටණය වෙනවා. දැන් ඕක ඉස්සරහ තෝරා ගන්න ඕනේ. මලංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඤ්ඤාණං. ওই સિદ્ધාන්තය. දැන් මොකද්ද මන? මොකද්ද ධර්ම? මන කියලා ඉස්සෙල්ලා කොටසක් හටගන්න ක්‍රමයක් තියෙනවා. ඒ හටගන්න ක්‍රමයේ තියෙන්නේ පටිසන්ධි වශයෙන් උපතර හේතු වෙන යම් භවයක චුත වෙලා නව භවයක පටිසන්ධියක් ගොඩනැගෙන වෙලාවක් තියෙනවා. සම සත්‍යයකට. මේ පටිසන්ධියක් හැදෙන වෙලාවේදී කර්ම කර්ම නිමිති ගති නිමිති කියලා මේ කියන්නා වූ කාරණා තුනකින් මොනවා හරි තමන්ට දැනෙන්න පටන් ගන්නවා. මරණාසන්න මොහොතක, මරණාසන්නකින් චුත වෙන මොහොතක, කිට්ටු වෙනකොට මෙන්න මේ ඇති වෙන මානසිකත්වේ නිසා ඒ මනස ගතියක් ඇති කර ගන්නවා. ගති පහළ වෙනවා. දැන් අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් පිහියෙන් අයින් දෙනවා, මැවිලා පෙනුණා, කර්ම නිමිත්ත මත වෙලා එනවා. දැන් එනකොට මොකද වෙන්නේ? බයක් ඇති වෙනවා. දැන් බය කියන්නේ රූපයක් නෙමෙයි. ඒ බය කියන එකට අරමුණට මුල් වුණා අර දැකපු කර්ම නිමිත්ත. කවුරු හරි පිහියෙන් අයින් දෙනවා. ඊට පස්සේ ඇති වෙච්ච බය ආයි නැති කරන්න නම් වෙනින් අරමුණක් ඇවිදලා ඒක බිඳහරින්න ඕනේ. ඒ තාකල් ඒක නැති වෙන්නේ. දැන් අපි උදාහරණයක් වශයෙන් සාමාන්‍ය දෙයක් හිතලා ගමු. යම් කිසි කෙනෙක් මොනවට හරි බය වෙනවා. ඒ බය වුණාට පස්සේ මොකද වෙන්නේ? ඌට ඒක ඇරෙන්න සමනේ වෙන හිතක් පහළ වෙනකන් ඌට ඇති වෙච්ච බය ඇරෙන්නේ. බය වැඩි වුණොත් එහෙම මොකද ඔබ බය වෙලා කියා ගන්න තේරෙන්නේ නැහැ මොකක්ද දැකලාද බය වුණේ කියලා. ඒ බය කියන එක තියෙනවා. මෙන්න මෙහිම ක්‍රමවේදයක් තියෙනවා. එනේන අරමුණ නිසා ඇති වෙන ගති ලක්ෂණය. ඕකට කියන ගතිය කියලා. ගතිහිත කියලා තවකට කියනවා. මෙන්න මේක තමයි කියන්නේ ඔය ద్వාර මුක්ත චිත්තය කියලා වචනකින් හඳුන්වනවා. පටිසන්ධියේදී ආපු චිත්තය භවංගයටපත් වෙලා තියෙනකොට. ద్వාර මුක්ත වෙන්නේ කොහොමද කියන එක පොතේ විග්‍රහ කරලා නැති නිසා තෝරා ගන්න බෑ. ద్వාරයට තමයි ආවේ කර්මයේ කර්ම නිමිත්ත. කරන එකක් කරන අවස්ථාවක හෝ ద్వාරයක් මුල් කරගෙන තමයි ඒ අරමුණ ආවේ. ඒකින් ඇතිවන බය කියන එක ආපු අරමුණ කෙරෙහි අපි විසින් අවිද්‍යාවෙන් කරපු නිගමනයේ ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලය අර මූලික කාරණේ දැකලා අභ්‍යන්තරේ හටගත්තා මිස අරමුණු කරලා ගත් එකක් නෙවෙයි. අභ්‍යන්තරේ වැඩුණා බය කියන එක. බය මොන පාටද? බය මිනිහෙක් වාගේද? බය පිහියක් වාගේද? පිහියෙන් අයින්වා දැකලා බය වුණා. දැන් පිහිය කොහොමද කිව්වහම පිහිය හැටි කීය හැකි. අයින්දාව මිනිහා කොහොමද කිව්වහම මිනිහාගේ හැටි කීය හැකි. බය කොහොමද අපහම කොහොමද කියන්නේ? ඒකට මොනවා පාඩක් කියන්නද? හැඩයක් කියන්නද? අන්න ඒක තමයි කිව්වේ ద్వාර මුක්තයි කියල. ద్వාරයට අහුවෙච්ච එක පංචාද්වාරයට අරගෙන කීය හැකි. සබ්දයක් ආව බය වුණා. බයච්ච සබ්දෙ කොහොමද? ඒක මෙන්න මේ වගේ භයානක සබ්දයක් කියලා ඉතින් හැලරුව ආකාරය ඔක්කොම කී කී එකට කී යකි. ඉතින් අහලා මොකද වෙන්නේ? හරි බයක් ආවා. බය කොහොමද? දැන් බය හැලරුවෙන් කියන්නවත් බෑ. පාටෙන් කියන්නවත් බෑ. අන්‍ය රූපයක් සබ්දයක් ගන්ධයක් රසයක් පොට්ටබ්බයක් මෙවද දෙයක් දැකලා කෙනෙකුට බයක් ඇති වෙන්නත් පුළුවන්. ආශාවක් ඇති වෙන්නත් පුළුවන්, ප්‍රියමනාපයක් ඇති වෙන්නත් පුළුවන්. විවිධාකාර ගති ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. තරහා ඉන්න පුළුවන්. අන්නේ ගති ලක්ෂණයක් ආපුහම ඒ ගති ලක්ෂණේ හරි බලවත්. අර දැක්ක දෙයට වැඩි ගති ලක්ෂණයයි බලවත් වෙන්නේ පරිවර්තන කරන්න. දැන් කවුරු හරි පිහියෙන් අයින්ද එනකොට ඒක දැක්කන කෙනෙකුට බය හැතිව නැති අය තියෙනවා. ආ වරෙන්කෝ අයින්ද අල්ලා ගහන පොළවේ ඔක පිහිය අල්ලා විසි කරන. තමන්ට හැකියාව තියෙනවා, තමන්ට එහෙම බයක් නැහැ. එනකව ආවලේ වරි දෙන්න හොඳ පාර. ඉලහට කැරෙන්න ගහන පයින් ඔකට. එහෙමත් පුළුවන් අය ඉන්නවා. කිසි ගාණක් නැහැ, බයක් නැහැ. මුකුත් කර කරන්න බැරුව මූ දැම ඒකාන්තය වල පිහියෙන් අයිනවාමයි කියලා දැවුනොත් එහෙම බය කෑ ගන්නවායි. බය කියන එකක් එතෝ නැති වෙනවා. දැන් මේ ඇති වුණා නම් ඔකට තියෙනවා ගතිහිත. මෙන්න මේ ගතිහිතට පුළුවන්කමක් තියෙනවා මේ ශාරීරියේ විශාල පරිවර්තන කරන්න, ශක්තිය නිකුත් කරනවා. ඒක තමයි කිව්වේ අර අරමුණ දැක්කහම ඇහැට රූප වෙන්නට ඇඟේ වෙනසක් කරන්නේ. හැබැයි බය කියන එක අගුහම මූණ විරාන්ත වෙලා ශාරීරිය අමුතු වෙලා දැන් පෙන්වන්නේ නැද්ද බය ලක්ෂණේ? ඇඟ වෙවුල වෙනවා. ශක්තියකින් මහා භයානක දෙයක් සිද්ධ කරලා. ඔය බය ආවි නැත්නම් ඔය මිනිසයාට ආවි ලෝකකමක් තරහක් නැත්නම් යම් පිළිගන්න අදහසක් නම් දත් මිදි කනවා, අතපය දරදඬු කරගන්නවා, ගහන විදියට සකස් කරගන්නවා, මූල රෞද්‍ර කරගන්නවා. භයානක නෙමෙයි එතකොට වෙනස් යක්ෂයා වගේ. බය කියන එක වෙනස් ආකාරයක්. මෙන්න මේ විදියට දකින්න පටන් ගන්නවා ගතියට අනුකූල ගති රුව. බය නම් භයානක ස්වභාවයක් ඇති කරලා ශක්තියකින් හදනවා. මෙන්න මේක තමයි ගතිය තමයි ඊළඟ උපතර ශක්තිය දෙන්නේ. ඔන්න ඒ ගතිය යම් කිසි කෙනකින් අවිද්‍යා සහගත තාක්කල් තෘෂ්ණාව නැකිලා තණ්හා ජායති ශෝකෝ තණ්හා ජායති භයං කියන මේ ශෝකේ බය කියන මේ ගති ලක්ෂණ ඇති කරවනවා. යම් දහසක තණ්හාව දුරු වුණොත් මොකද වෙන්නේ? ගතියෙන් නිදහස් වෙනවා. තණ්හා විපමුත්තස නැති ශෝකෝ කුතෝ භයං. තණ්හාවෙන් මිදලා ගියාට ශෝකයක් නැහැ, මොන බයද? එහෙනම් ගතිය ඉවරයි. මෙන්න මේ ගති නිරෝධ වෙලා යනවා රහතන් වහන්සේට. ඒකයි විනාශ තියෙන විශේෂත්වය. අනික් අයට ගතියක් එනවා. ගතියක් ආවම ගති පරිවර්තනයක් එනවා. ඒකත් එක්ක ඉන්නේ මොකද්ද? පවතින්න ඕනේ කොහේ හරි. මැරිලා බෑ. ජීවත් වෙන්න ඕනේ. වෙනසිලා බෑ. අන්න අවිද්‍යාවේ නිගමනේ තියෙනකන් අවසාන නිගමනේ කවුරු වෙලා හරි ඉන්න ඕනේ. විද්‍යාමානව ඉන්න ඕනේ සත්වයේ කැටියෙද. ඔය අදහස තමයි අවිද්‍යාවේ අවසානම තියෙන සූක්ෂම තැන තියෙන නිගමනේ. ඔය නිගමනේ සියලු සත්වයේ ඉඳ තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? යම් කිසි ගතියක් ආවහම ඒ ගතියට අනුකූලව මැරිලා බෑ. ලැබුණේ ඒ ගතිය නම් මොන ගතිය හරි කොච්චර අකමැති වුණත් ඒ ගතිය තුළ ජීවත් වෙන්න ඕනේ. බය වෙලත් කෑ ගහන්නේ අනේ මාව මරන්න එපා. මට හරි බයයි. මාව මරන්න එපා. බය වෙවි ඉන්න ඕනේ. වැළුවා ඊට වඩා හොඳ නේද මං කිව්වොත් එහෙම. ඒක පිළිගන්නේ නැහැ. කොච්චර බය වුණත් මාව මරන්න එපෝ කියලා කෑ ගහන ඉන්න ඕනේ. මොකද ඔව් බය නිසා වැරෙන්න කැමති නෑනේ. ඉන්න කැමති. මෙන්න මේ නිසා කියනවා මෙන්න මේ වගේ හිතක් ආවොත් එහෙම ඒක අකුසල විපාකය. ඒ හිත පහළ වුණා. උපේසා සහගතව පිළිගන්න සිද්ධ වුණා ජීවිත ආසාව නිසා. අකුසල විපාක උපේසා සහගත තීරණයක් කියක තියෙන්නේ. ඒ නිසා කියනවා අකුසල විපාක උපේසා සහගත සම්තීර්ණ හිත කියන එකෙන් සතර අපාගත සීල සත්ව උපදින්නේ. ඒ සත්ව උපදින හිතේ ස්වභාවය ඔය කියන්නේ. මෙන්න මෙහෙම ගති හිතක් හට ගන්නවා. ඉතින් හටගත්තාම මොකද වෙන්නේ? මෙන්න මේ ගතිහිත නිසා ඒ ගන්නේ ගතිහිත හටගත්තාම ওই ගතිහිත පවත්තන්ද යම්කිසි ආධාරකයක් ඕනේ. මනසට ඒ ගතිහිත යලි යලි ඒ ගතිය යලි යලි මතු කරන්න ඕනේ. යලි යලි මතු කර කර ඊට අනුකූල වන්නා වූ සංඥාව මනසට ඇති වෙන්න නම් මනස හා සම්බන්ධ වෙන රූප කලාපයක් ඕනේ. තනිකර රූපයෙන් තොරව මනසක් ඇති කරන්න බෑ. ඒ ඇති වෙන රූපයද කියන වස්තු රූපේ පරමාණුව කර්ම ශක්තියෙන් හට ගන්නවා. ජීවත් කිරීමේ ක්‍රියාවලිය බයට අනුව සැලෙනවා. ඒ සැලෙන ගානේ මොකද වෙන්නේ? බය සංඥාවක් හිතක් ගොඩ නගනවා කියන දේ. දැන් මේ සතාගේ ස්වභාවයක් තියෙනවා. උපන් හිත බය සත්වයින් තිරිසන් සත්වෙන් නැත්නම් සසර ගමන යන සතර අපාගත සත්වෙන්ගේ උපන් හිත බිලන්තෙට්ටු වෙච්ච එක බය වෙච්ච එක එවන සැරසස වෙච්ච එකක්, මුලාවට පත් වෙච්ච එකක්. ඒ ස්වභාවයෙන් තමයි සිත හටගන්නේ. එතකොට සෝමනස්ස සහගත ඥාන සම්පවිතී තාදී වන්නා වූ මහා කුසල් සිත්වලින් උපදින අය ඉන්නවා. මනුස්ස කොට, දේව කොටස, බ්‍රහ්මාදී කොටස උගතිය. ඒ උපදිනකොට ඊට අනුකූල යහපත් හිතක් ඇති වෙනවා. සතුරු හිතක්, සෝමනස්ස හිතක් ඇති වෙනවා. පහන් හිතක් හටගන්නවා. පැහැපත් හිතක් එනවා. ඒ ඉනි ගති ලක්ෂණේ. ගති ලක්ෂණේට පාටා කියන්නත් බෑ. උසක් මහතක් හැලක් එහෙම හේකුත් නැහැ. හැබැයි ගති ලක්ෂණේ ගත්තහම ওই ගති හිතර කියනවා භවංගයේ පවත්වාගෙන ඉනවා. අනේ භවංගයේ පවත්වන්න අවශ්‍ය කරන වස්තු රූපය. කර්මයෙන් නිකුත් කරලා හදනවා මනෝ ద్వාරයේ පිහිටන වස්තු රූපය කියලා එක. මනෝ කියන කොටසක් තියෙනවා මනෝ ධාතුව. මනෝ ධාතුවට සම්බන්ධ කරගලා ඒක ක්‍රියාත්මක කරන තමයි දැනීම ඒකක පහළ වෙන්නේ. ඒතර තමයි සත්‍යයේ හැටියට විද්‍යාමාන දැනීමක් පහළ වෙන්නේ. ඒ දැනීම තමයි ප්‍රිය කරන්නේ. ජීවත් වෙලා මම ඉන්නවා. මට දැන් ඉන්න බව දැනෙනවා කියලා. ඔන්නේ දැනීමට හරිම ආසයි. ওই දැනීමට ආසාව සදාතම නැති වෙන්නේ අරිහත් ඵලෙයි. එතකානික් හැම කෙනෙකුට දැනීමේ ආසාව තියෙනවා. දැනීමේ ආසාව පුණ්‍ය සහගත කාරණිය සමග එකතු වුණොත් ඒක ප්‍රසාදයෙන්පත් වෙනවා. ප්‍රසාදයෙන් නැගිනවා. අපුණ්‍ය කාරණිය මුල් කරේ නැගුණොත් ඒක අර කියන විදිහට ශෝකාකුලව, භයානකව, දැවි දැවි දාහයටපත් වෙවි, එහෙම නැගිනවා. ඒව සතර අපා පැත්තට යනවා. ඒ හිතවල හැටි. ඒ නිසා ඒව අඳුරුයි. ඒවෙන් කවදාවත් සුද්ධ පැත්තට ගන්න බෑ කාට වැඩි. ඒ නිසා ඇත්තත් ඔයලා ගන්න නිවන් අවබෝධ කරගන්න ඒ හිතකින් ඉපදිලා බෑ. ඒකයි වෙනස. ඉතින් මොකද වෙන්නේ මෙතන? මේ මන කියන එක හටගන්නේ මෙන්න මෙතන. මොන જાතියේ මනක්ද හටගත්තේ? මිනිස් මනක්ද? දේව මනක්ද? තිරිසන් මනක්ද? මොකද්ද හටගත්තේ කියන එක? ඔන්නේ වස්තු රූපයත් එක්ක හටගන්නා අවස්ථාවක් තියෙනවා. ඒක මනේ ඉන්ද්‍රිය කියලා. ඔක ඉන්ද්‍රියක්. හැබැයි ඉන්ද්‍රිය කියන්නේ හිත පිළිබඳ නාම ඉන්ද්‍රියක්. ඔය හටගත්තේ. කර්ම ශක්තියෙන් තමයි විපාක වශයෙන් හටගන්නේ ඉසෙල්. ඒක තමයි මන. ඔන්නේ මනට ඒ කර්ම විපාක වශයෙන් කරපු දයක් විපාක දෙන්න හේතු වෙන විශ්ව තලයක් හැදෙනවා. ඒ කර්මජ රූප විසින් නිෂ්පාදනය කරනවා විශ්වයේ ඔහුට ගැළපෙන අරමුණු වෙන්න ඕන දේ. අන්නේ සකස් වෙච්ච දෙයක් ওই මනට අරමුණු වෙන අවස්ථාවක් එනවා. ඒ ධර්ම කියලා කියනවා අන්නේ අති සියුම් වේවට. අනිදස්සනං අප්පටිගං ධම්මායතන පරියාපන්න රූපං. ඒක දර්ශනය කරන්නවත් බෑ. ස්පර්ශ වෙන්නේ නැහැ ඒකට එහෙම. ධර්මායතනෙටයි ඒක දැනෙන්නේ ස්පර්ශ වෙන්නේ. නැළ මේ මන කියන ඉන්ද්‍රියට. එතකොට අපිට වෙන්නේ මොකද්ද? දැනින්න පටන් ගන්නවා. මොනවා හරි දෙයක් දැනෙනවා. බයක් දැනෙන්න පුළුවන්. ස්වභාවික තරහක් එන්න පුළුවන්, නිතරම ඒ හිතක් එන්න පුළුවන් මතුවේවි. මොකද තරහෙන් ඉන්නේ නිතරම කියලා හෙව්වොත් කියන්න දෙයක්වත් නැහැ. හැබැයි නිකන් ශෝකාකුල බව තරහ සමහර අයගේ හිතවල තියෙනවා ස්වභාවයෙන්. සමහර කෙනෙක් හරි භයානක ගතියක් තියෙනවා. බයෙන් ඉන්නේ හැම වෙලෙම. මොකද කරලාද මම බය වෙන්නේ ඔච්චර? ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඒක බයක් දැනෙනවා. පිළකා එහෙම කියනවා. පිළකා නිතර ඇඬුව කඳුලකින් ඉන්නවා. මොකද? මොකක් වෙලාද කියලා මට කියනවා නම් හරි ශෝකයක් දැනෙනවා නිවිලාවකට. අනේ විපාක හිතේ නැහැ. ඒකට ගැලපෙන්නා වූ ධර්මයක් මනර ගැටණේ වුණා. මනංච පරිච්ඡ ධම්මේච උපජ්ජති මනෝවිඥානං කියලා විපාක හිතක් පහළ වෙනවා ඉස්සෙල්ලම. ඔන්නේ පහළ වෙන විපාක හිතේ ස්වභාවය ඕකයි. ඒ විපාක හිතක් පහළ වුණා නම් කවදාවත් චිත්ත වීතියකින් තොරව හිතක් පහළ වෙන්නේ නැහැ විපාක හිතක්. ධම්මායතනය තුල දෙක තමයි කියන්නේ. නිවනක් ලැබුණා නම් දකින්නේ ධම්මායතනේ සෝමනස්ස සහගත දිට්ඨි ඥාන සම්පවිත හිතකින් යම් කෙනෙක් උපන්නා ත්‍රි හේතුක උප්පත්තියකින් අන්නේ ධර්මායතනෙට දැනෙනවා. ධර්මායතනේ නිකම් ධර්මායතනේ කියපුවා ධර්මායතන ප්‍රභේද තියෙනවා. ප්‍රභේදයන්ගෙන් සෝමනස්ස සහගත ඥාන සම්පවිත හිතකින් උපන්නා නම් තමයි එයා ත්‍රි හේතුක උප්පත්තිය ලැබුවා කියන්නේ. ත්‍රි හේතුක පටිසන්ධිය. ත්‍රි හේතුක පටිසන්ධිය ලැබුණාම භවාංගිය ත්‍රි හේතුකයි. එතකොට ධර්මායතනයත් ඔහු පහළලා තියෙන ධර්මායතනෙට මන ආයතනෙ ත්‍රි හේතුකයි. ත්‍රි හේතුක මන ආයතනෙට ලැබෙන අවබෝධය තේරුම් ගන්න පුළුවන් නිවන කියන්නේ මොකද්ද? ඒ හැකියාව තියෙන ඒ හිතට. එතකොට ඒක සියලු හිතට පහළ වෙන්නේ නැහැ. අහේතුක නම් ඒත් පහළ වෙන්නේ නැහැ. ඊයත් බැවි නිවන සඳුනා ගන්න බැරුව යනවා. ඒ හැකියාව නැතුව යනවා. නිවන හඳුනා ගන්න බැයි නම් දසනේ ඥානිය පහල කරන්න බෑ. සෝවාන් ඵලෙටපත් වෙන්න බෑ. ඒ වගේම නිවන පමණක් නෙමෙයි. අහේතුක දිහේතුක කියන මට්ටේ වෙන හිත තියෙන්නේ. ධ්‍යාන සාන්තියව තේරුම් ගන්න බෑ ලෞකික වශයෙන් තියෙන. ඒක නලමුණු කරලා බරුව යනවා. ඊට පල්ලෙහායව තමයි පුළුවන්. ලෞකික කුසල් පින අනුභව ඒ වගේ දිචිත ප්‍රහාදයක් ඇති කරගන්න පුළුවන් අවස්ථාව අන්තිම උපරිමයක ඉච්චරයි. ධ්‍යාන මාර්ගඵල දෙකම ලබන්න පුළුවන් අරමුණු කරන ශක්තිය ත්‍රි හේතුක නැත්නම් නැහැ. ඒකයි කියන්නේ මන කොච්චර තිබුණත් හරියන්නේ නැහැ. මන ඊට අනුකූල වෙන්න ඕනේ. ත්‍රි හේතුක උපත්තියකින් ලැබෙන්න ඕනේ. එතකොට ඒකට ධර්මයක් ඝට්ටණය වෙනවා. ධර්ම වාසයෙන් තියෙනවා අපි විසින් කරපු යහපත් ධර්ම තියෙනවා කුසල ධර්ම තියෙනවා නම් ඒවැ විපාක ලැබීමට හේතුකාරක වන්නව පරිසරයක් ගොඩ නැගිලා ඊට අවශ්‍ය වන්නව බණපදයක් හරි අහන්න ලැබුණාම ඒක කනට ඇහිලා හිතට කාවදින කොටසක් එනවා. ඒකත් ධර්ම කොටසක්. මනසට ඒ ධර්මිය ආපුහම දැන් මේ මොහොතකින් අහගත වණ කෙරෙහි ඔහු තීක්ෂණ කල්පනාවට වැඩෙනවා. අව්‍යාපාද අවිහිංසා නික්කම්ම කියන මේ සංකල්පනා ගොඩ නැගිනවා සම්මාදිට්ඨිය නැගිලා. සම්මාදිට්ඨියත් හිතේ නැගින සත්‍ය අවබෝධය තිකලා ලැබෙන එක. සත්‍ය අවබෝධයට ආධාරක වෙනවා හරියට ඇහෙන බණපදේ. ඒ බණපදේ ඇහෙන මොහොතේම ඇහෙන මොහොතේදී ඇහුණා ඉවරයි. ඊට පස්සේ හිතෙන මොහොතක් එනවා. අන්න ඒතකොට සම්මාදිට්ඨිය මුල් කරගෙන උට හිතන අවස්ථාව ලැබෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තියක් ආශ්‍රයේදී මේ අවස්ථාව ලැබුණොත් ඒ මොහොතේම උට සම්මා සංකප්පේ නැගෙනවා. අව්‍යාපාද අවිහිංසා නිකම්ම ස්වභාවයෙන් සිතුවිලි පහළ වෙනවා. දැන් මේ ආර්ය පැතන නැඹුරුනි. එතන උට බොරු කේලම් පරසවතන ප්‍රලාප කියන බලාපොරොත්තු බිඳිලා යනවා. සම්මා වාචා නැගිනවා. ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර බලාපොරොත්තු බිඳිලා යනවා මේ මොහොතේ. සම්මා කම්මන්තියත් නැගිනවා. ඔහුගේ ජීවිතයේ ධර්මාභෝධය ලබන්න වටිනාකමට යොමු කරු එකක් නම් සම්මා ආජීවයෙන් පූර්ණයි මේ මොහොතේ. මොකද වාචා කම්මන්ත සුද්ධ නම් මේ මොහොතේ ඔහුගේ ආජීවය සුද්ධයි. ඔහු දැන් යම්කිසි හිතවිල්ලක් හිතනවා නම් ඇත්ත වශයෙන්ම මේ ලෝකේ අසාරයි කියන්නේ ඇත්ත නේද කියලා. ඒකේ හිත මෙහෙයවන එක සම්මා වායාම. ඉනේ උපන් අකුසල් නූපදින්ද? උපන් අකුසල් ගෙවෙන්ද? නූපන් කුසල් උපදින්ද? උපන් කුසල් වර්ධනය වෙන්න ඔය සිතිවිලි මාත්‍රේ හේතින උසාහය සම්මා වායාම. එතකොට ඔහුට පේනවා ඇත්ත. මේ අනිත්‍යයි කියන එක ඇත්තනේ, දුක්ඛයි කියන එක ඇත්තනේ, අනාත්මයි කියන එක ඇත්තනේ. අපි මේ කරන්නේ කියමන් මෙන්න මේවා අසතියෙන් කරන ඒවානි, මුට්ට අසතියෙන් කරන ඒවානි. මෙන්න මේවානි සම්මා සතියෙන් කරන්නේ කියලා සම්මා සතිය දකින්නවා. කාය වේදනා චිත්ත ධම්ම කියන හතරෙන්ම සම්මා සතියට අයිති මේවානි කියලා වැටහෙන්න පටන් ගන්නවා. එතකොට ඔහු ළඟ ඇලීමයි ගැටීමයි දෙක තියෙන පසු කාලේ නැති නිසා යම් සමභාවයටපත් වෙනකොට කියන සම්මා සමාධිය ආවා. ඔන්නේ සම්මා සමාධියේදී සම්මා ඥානෙට පසු කාලේ හැදුණා. චතුරාර්ය සත්‍ය දැකලා අත්හැරියනවා අවිද්‍යාවෙන් බෙදචාරිය බිද සාමුලි ගැලවිලා ගිහිල්ලා විද්‍යා ඥානෙට පිහිටියාම කියනවා සම්මා ඥාන පහළලා විමුක්තිය ලැබුණා නිදහස් වුණා. ඒතකොට දකින්නවා දැන් මට තිවිච්ච කිලේශිය බිඳලා ගියා. ආයේ එන්නේ හේතු නැහැ. අත්හැරිය ගියා නොවැළි ගියා සාන්තියටපත් වෙනවා. අන්න එක දැනගන්නවා සම්මා විමුක්තිය. විමුක්ති ඥාන දර්ශනය පහළ වෙනවා විදිය. ඔය ආර්ය මාර්ගයේ මොහොතකී වැඩි නැහැටි. බණ අහන විලාවේ. දකින්න ක්‍රමවේදී. ඉතින් ඔය ක්‍රමීට ඔක තේරුම් ගන්න ඕනේ. ඉතින් බය හැම වෙලාවෙම ඇති වෙන්නේ අපි යම්කිසි ආකාරයෙන් කරපු ප්‍රවෘත්ති විපාකයක් එන්න පුළුවන් පරිසන්දි විපාකයක් ආවොත් එහෙනම් මන්ද බුද්ධිකේ කියලා උපදින්නේ. එයාට තියෙන බය වෙනයි. ඒ කියන්නේ කටේ කෙල ටිකවත් හදා ගන්න බැරි මන්ද බුද්ධිකයන් නිතරම බයෙන් කෑ ගහන ඊ જાතියේ ඔය පොඩි ළමයි එහෙම ඉන්නවා නිකන් හරියට බය වෙලා කෑ ගහනවා මන්ද බුද්ධිකයි. ඒ උපතින්ම විපාකස්කන්ධ වශයෙන් ආපු කුසල විපාක උපේසාසගත සම්තීන හිතගෙන හිතකින් අහේතුක උපත්ති ලබනවා. එහෙම කෙනෙක්ගේ බය අරින්නත් බෑ. එයාට ඉතින් ජීවිතේ තියෙනකන් ඔහු ඉන්නේ එතන. ඒතර ඒ කෙනෙක්ගේ නැහැ. සාමාන්‍යයෙන් නිතර බය වෙන අය ඉන්නවා ප්‍රවෘත්ති විපාක වශයෙන් අනුන් බය ගන්න පිළික විපාකේ තමන්ට ඇවිදilla. දැන් අපේ පුරුද්දක් තියෙනවා සතු බය ගන්නන්න. ඕම හෙංගිනවා රැකවි රැකවි ගහවි. ඌ උඩ පැනලා කෑ ගහලා හැටි දාගෙන ඉහළ දුනා මෙහාර දුනා අපි hina වෙනවා. ඌට දරන්න බැරි බයක ඌ දුක් විඳිනවා. අපිට ඒක විහිළුවට කාරණයක්. දැන් මේ જાතිය පව් කරපුවා විපාක වශයෙන් ප්‍රවෘත්ති විපාක වශයෙන් අපිට එන විලාවක් එනවා. ආවට පස්සේ මොකද කරන්නේ? අර ඌ බය ගන්නව. තවත් ඒකේම ගැලපෙන්න ආව මිනිස්සු දෙන්නේ කාර්යෝ දෙන්නේ කියලා හැතිලා කොයි දිහරි බය ගන්නනවා. අල්ලවියෝක. අල්ලවිවිහි. අල්ලවිය. අර සතා බය ගන්නවා වගේම අපිට බය වෙන්නේ. ඕ මොහෙන් ඉන අල්ලවිය පැත්තින්. අයින්ද නෙමෙයි විහිළුවක් හරි කළා කියන්නේ ඌ. ඔය ටික ඇති ජීවිතේට බය වෙවි ඉන්න. කර්ම විපාකේ. මරණ හැදුවා නම් ඒත් අපිට එනවා නේ. ඕක මරණවා. මරණවා කියලා බය ගන්නවා නම් මරණ බය අපිට එනවා. ඉතින් අපි ඉතින් ලෝක සත්‍යයට කවදා හරි මේ වගේ දේවල් කරපුවාම කර්ම විපාකයේ ඒ කරපු හැටියේ විපාකයක් විඳින්න අපි කරා එනවා. පුංචි වෙලාවයි එක කරන්නේ. අපි ජීවිත කාලයක් විඳිනවා. මේ කර්ම විපාකය වහ පුදුම දෙයක්. සුළු මොහොතක් කරව බය ගැනිල්ලක් මරණ බයක් කෙනෙකුට දුන්නා නම් ඕක විපාකයෙන්ද පටන් ගත්තල පස්සේ අපි අත්බැව් කීයකින් ඕක කියලා ඉවර කරන්න දන්නේ. අපි සමහර අපි මුළු ජීවිත කාලේ ඉවරනකම බය ඉවර කරන්න බෑ. විපාක බය. අපි ඉතින්ම කාට හරි මොහොතක් බය ගන්න බෙකේ විපාකේ. දැන් මෙහෙම දේවල් අප්‍රමාණ කරනවා. සතුන්ට හිංගි හිංසා කරනවා. සතු බය ගන්නනවා. මිනිස්සු බය ගන්නනවා. නැති අභූත චෝදනා නගනවා. මේ වගේ අපි සන්තෝෂ වෙනවා මේ අන්ට විහාරි කරදරයක් කරලා. මෙන්න මේ කරන කරන එකක් ගන්න අපිට මොකද වෙන්නේ? අපේ කොටසට පිරෙනවා. කවදා හරි සසරේ උපදිනකොට ඒ જાති එකක් ලබන්නේ විපාකස්කන්ධයක් වශයෙන් ලබන්නේ හිතින පාප කර්මයක්. සැස් වෙනවා. ඕක එනකොට අපිට ඕක විඳින්න සිද්ධ වෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ. අපි අද විත රාගී, විත දෝෂී, විත මොහි, බය නැති, තැති ගන්නදී, පලාය නැති බුදු පියාණන් වහන්සේට ගරු කරලා නමස්කාර කරලා උන්වහන්සේගේ පිළිසරණ මටත් ලෝකෙටත් ලැබේවා. මාතින් යම්කිසි සත්‍යයකට බයක්, හිංගියක්, හිංසාවක් අනන්ත සංසාරයේ වල මේ දක්වා සිද්ධ වුණා නම් අද මේ විතරාගී විතදෝසි විතමෝහි බුදු පියාණන් වහන්සේට බය නැති සැති ගන්න නැති පලා යන්නේ නැති බුදු පියාණන් වහන්සේට කරන ගෞරව සත්කාරිය මහා ආනිසංසේ මහා පුණ්‍ය කන්දරාව මගෙන් අවිට අසාධාරණ වෙච්ච සීල සත්‍ය කොතන හිටියත් ඒ ඇදලා විලසු කිතොමිත විත්වා කියලා මේ සෝමනස සහගත ඥාන සම්පවිත හිදකින් මේ අනුමෝදනාව කරන්න ඕනේ. මේක කවදා හරි දැනුවත් වෙච්ච දාට ඔහොම කරගෙන යනකොට තමන් කරගත කර්ම වේගයේ ඉක්මවා යන සාන්තියක් ඔවුන්ට ලැබුණ දාට බයි නිදහස් විපාකේ ඉවරයි ගෙවලා ඉවරයි. මෙහෙමයි ගෙවා ගන්න. මේක විතර වෙන ක්‍රමයක් කොහෙවත් ඇත්තේ නැහැ. ඕකට මොනවා කරලාත් හරියන්නේ නැහැ. කර්ම විපාකේ ගෙවන්න තියෙන එකම ක්‍රමය බුද්ධ ශාසනයේ තියෙන පිළිසරණ බුදුන් දහම් සඟුන් සිහි කරලා ඒ ගුණයෙන් වඩලා ඒ තමන් කරගත පින තමන්ට යම් කිසි කරදරයක් එනවා නම් තමන් ඒ જાතියව කොල්ලා තියෙනවා කියලා යනුව දැනගෙන සතරේදී මගේ මෙබඳු කරදරයක් වෙච්ච සියලු සත්ත්වයන් කොතන හිටියත් මේ පින් ලැබිලා සුඛිත මිත වෙත්වා. එබඳු බයෙන් නිදහස් වෙත්වා. කිසි දවසක සතෙකුගේ බයත් ඇති ගැනීමක් ඇති නොවේවා. මේ විදිහට අනුමෝදන් කරන්න දයනුකම්පාවයි. හදට එකඟව කරන්න ඕනේ. මෙහෙම කාලේ ඉතින් ඒක තමයි එකපාර කරන්න මේක තේරෙන්නේ නැහැ. කල්යාණ මිත්‍ර සම්පත්තියේ මෙහෙම අහනකොට තමන් ඥාන සම්පවිතෝ දකින්න පටන් ගන්නවා ක්‍රමවේදී. වැටුණාට පස්සේ දැන් ඉතින් තමන්ට අපූර්වණ කරගෙන ගියේ. ඉතින් ඔහොම ඥාන සම්පවිතෝ කියලා ගෙන්නකොට ගෙවුණාට පස්සේ මේ බුද්ධ ශාසනය පිළිසන්න හම්බ වෙනවා. වැඩි කල්යන් ඉස්සලා ඒක නිදහස් වෙන්නේ. එදාට වික්ෂිප්තතාවයේ බය තැති ගැනීම කම්පා ඔක්කොම ඉවරයි. ඔක එකම ක්‍රමයේ විචාරයි. අනික කිසිම ධර්මයක ඔය කියන ධර්මයේ පෙන්න හේතුඵල න්‍යාය නැහැ. හැකියාවක් නැහැ. ඉමේ ධර්මයේ තියෙන වටිනාකම ශාසනයේ තියෙන වටිනාකම ඔන්න ඔහොම දෙයක්. ඔක තෝරා ගන්න ඕනේ.